SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකේ පුරා තත්ත්වීත්ති විමසා බලන අපේ සුපුරුදු විශේෂාංගයේ ලෝ වටා විශේෂාංගය අපි ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට මේ කරතවයට දැන් සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, AFP ප්‍රවෘත්ති ජාලය නියෝජනය කරමින්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
ශ්‍රී ලාංකිකයන් විදිහට අපි කොයිකාගේ තවදාන යොමුණු සිදුවීමක් පිළිබඳව මං මුලින්ම අවධානයට ලක් කරන්න කැමති. මේක ශ්‍රී ලංකා වාසීන්ට විතරක් නෙමෙයි අන්තර්ජාතිකවත් බොහෝ සෙයින් අවධානයට ලක් වුණු කාරණාවක්. අපි දන්නවා පහුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකා හමුදාවනට යුද අපරාධ චෝදනා එල්ල වෙලා තිබුණා. මේ සිදුවීම නැවත වතාවක් උණුසුම් කරමින් අපිට දැනගන්නට ලැබුණා පසුගිය යුද සමයේදී වන්නි ආක්ෂාපති තනතුරෙහි සේවය කරපු ජෙනරාල් ජගත් ජයසූරිය මහතා තානාපතිවරයෙකු වශයෙන් දකුණු ඇමරිකාවේ සේවය කරමින් සිටි. දකුණු ඇමරිකානු රාජ්‍යයන් දෙකක් ඔහුට යුද අපරාධ චෝදනා එල්ල කරමින් යම් කිසි වූ ක්‍රියාදාමයකට සැරසුණාය කියන කතාව. මේක තාමත් උණුසුම් කතාන්තරයක්. අපි මේ සිදුවීම හා සම්බන්ධව අන්තර්ජාතිකව මේ වෙනකොට වාර්තා වන තොරතුරු සහ අන්තර්ජාතිකව මේකට බලපාන නීතිමය තත්ත්වයන් පිළිබඳව අවධානයට ලක් කරමු. අමල්, මුලින්ම අපි පැහැදිලි කරගනිමු ජෙනරාල් ජගත් ජයසූරිය මහතා වන්නි ආක්ෂාපතිව සිටිය කාලයේදී මොන වගේ ක්‍රියාදාමයකද නියලිලා හිටියේ මේ වන්නි ප්‍රදේශයේ බාරව කියලා අපි එතනින්ම කතා පටන් ගනිමු.
ඔව් දිලෘක්ෂි, ඇත්තටම යුද්ධයේ විශේෂයෙන්ම අවසාන කාලයේදී 2008-2009 කියන කාලවකවානුවේදී එවකට ජගත් ජයසූරිය මේජර් ජෙනරල්වරයා ඔහු බාරව හිටියේ වන්නි ප්‍රදේශයේ ආඥාපතිවරයා හැටියට. ඍජුවම යුද ක්‍රියාදාමයට ඔහුගේ දායකත්වයක් නොතිබුණාට වන්නි ප්‍රදේශයේ තිබිච්ච සමහර සිරකඳවුරු ඔහුගේ අධීක්ෂණය යටතේ තමයි පවත්වාගෙන ගියේ. විශේෂයෙන්ම LTT සැකකරුවන් යුද හමුදාවේ අත්අඩංගුවට පත්වෙන උදවිය බවුනියාවේ කඳවුරු කීපයක රඳවා සිටියා. ඒ කඳවුරුවල භාරකාරත්වය නැත්නම් ඒව අධීක්ෂණය පැවරලා තිබුණේ ජෙනරල් ජගත් ජයසූරියටයි. ඔහු යුද්ධයට කෙලින්ම දායක නොවුනාට සැපයු මංශය භාරව කටයුතු කිරීම වගේ යුද්ධයට දායකත්වය දැක්වුවා. නමුත් ඔහු ඍජුවම විශේෂයෙන්ම මුලතිව් සහ කිරිනුච්චි දිස්ත්‍රික්කවල යුද මෙහෙයුම් වලට ඍජුව සම්බන්ධ වෙලා හිටියේ නැහැ.
ඔව්, ඒත් එක්කම මේ අපිට මේ දැනගන්නට තියෙන්නේ මේ එල්ල කළ තියෙන චෝදනාව අර ඔබ කලින් සඳහන් කරපු ආකාරයට අත්අඩංගුවට පත් වුණු LTTE සැකකරුවන් වදබන්ධනයට ලක් කළා කියන කාරණාව. දැන් එතකොට මේ චෝදනාව එල්ල කරන්නේ කවුද? මේ පසුපස සිටින්නේ කවුද?
ඔව් ඉතින් මේක ඇත්තටම දකුණු අප්‍රිකාවේ පිහිටා තියෙන ඉන්ටර්නැෂනල් ට්‍රුත් ඇන් ජස්ටිස් ප්‍රොජෙක්ට් එහෙම නැත්නම් ITJP නමින් හඳුන්වන රාජ්‍ය නූල සංවිධානය තමයි මේ පැමිණිල්ල කරලා තියෙන්නේ. මේ සංවිධානය පිටිපස්සේ ඇත්තටම ඒකේ ප්‍රධානිය හැටියට කටයුතු කරන්නේ යැස්මින් සූකා කියන කාන්තාව. ඇය දකුණු අප්‍රිකාවේ හිටපු අග්‍රවිශ්වකාරවරියක් පමණක් නෙමෙයි, මීට කලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරපු දරුස්මන් කොමිටි, එහෙම නැත්නම් ඒ දරුස්මන් වාර්තාව සැකසීම සඳහා කටයුතු කරපු පුද්ගලයන් 3 දෙනාගෙන් එක ප්‍රමුඛ පුද්ගලයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැනට එල්ල වෙලා තියෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දැනීමක් තියෙන නැත්නම් මීට කලින් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වීමක් වෙච්ච පුද්ගලෙක්. ඇයගේ ඒ රාජ්‍ය නූන සංවිධානය තමයි මේ විදිහට මේ පැමිණිල්ල කරලා තියෙන්නේ. ඇත්තටම මේ පැමිණිල්ල රටවල් කිහිපයක ගොනු කරන්නට ඔවුන් උත්සාහ කළා. නමුත් සුරිනාම් කියන රාජ්‍ය මේ පැමිණිල්ල බාරගත්තේ නැහැ. දැනට කොලොම්බියාව සහ බ්‍රසීලය කියන රටවල් දෙක පමණයි මේ විදිහට මේ ITJP සංවිධානය ගොනු කරපු ඒ පැමිණිලි දෙක විභාග කිරීමට බාර අරගෙන තියෙන්නේ.
ඔව්, එතකොට දැන් යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් මෙච්චර කාලයක් ගිහිල්ලා ඇයි මේ ITJP කියන මේ රාජ්‍ය නූන සංවිධානයේ මේ ක්‍රියාදාමය ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ කියලා. දැන් අපි දන්න ආකාරයට ඔහු දකුණු ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති බවට පත්වෙන්නේ වසර 2කට විතර කලින්. එතකොට මෙතරම් කාලයක් ඔවුන් ගත කරලා තියෙන්නේ ඇයි මේ චෝදනා ගොනු කරන්න? ඔවුන් දන්නවා නම් ඔහු තමයි මේ සම්බන්ධව වගකිව යුතු පුද්ගලයා කියලා.
ඔව්, ඇත්තටම දිරුක්ෂි, මෙතන හුඟක් වෙලාවට ප්‍රශ්නය වෙන්නේ මෙවැනි චෝදනා එල්ල කිරීමෙන් මේ සංවිධාන හුඟක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මේ පුද්ගලයන්ට විරුද්ධව ඇත්තටම කටයුතු කිරීමට වඩා ඔවුන්ව අපහසුතාවයකට පත් කිරීමයි. ඒකට ඔවුන් කියා සිටින්නේ සාක්ෂිකරුවන් 14 දෙනෙකුගේ තොරතුරු ලබාගෙන ඒ අනුව තමයි ඔවුන් මේ විදිහට මේ පැමිණිල්ල ගොනු කළේ කියලා. මෙතනදී මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ ඒ යුද හමුදා ඉවකට ප්‍රධානින් අපහසුතාවයට පත් කිරීම. ඒ වගේ ඇත්තට මෙතන ශ්‍රී ලංකා රජයත් එක්තරා දුරකට අසීරුතාවයකට පත් කිරීම තමයි මෙතන බලාපොරොත්තු වෙලා තියෙන්නේ.
ඔව් දැන් අපි දන්නවා ජෙනරාල් ජගත් ජයසූරිය මහතා නැවත වතාවක් තමන්ගේ සේවා කාලය අවසන් වෙලා ලංකාවට පැමිණලා ඉන්නේ කියලා. දැන් එතකොට ඔහු දකුණු ඇමරිකාවේ ඉන්න කාලේ බ්‍රසීලය සහ කොලොම්බියාව කියන රාජ්‍යයන් දෙක මැදිහත් වුණා ඔහුව අධිකරණයට අරගෙන යන්නට මේ යුධ අපරාධ චෝදනා කියන කාරණාව මූලික කරගෙන. දැන් එතකොට පුද්ගලයන්ට යම් යම් සැක සංකා තියෙනවා ශ්‍රී ලංකාව රටක් විදිහට අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ඒ යුධ අපරාධ සම්බන්ධව වන දඬුවම් ලැබීම කියන කාරණාව හා සම්බන්ධ වන නීතිමය තත්වයන් වලට යටත් වෙන්නේ නැහැ. මොකද ඒවාට අදාළවනේ ගිවිසුමට ශ්‍රී ලංකාව රටක් විදිහට අත්සන් කළ නැති නිසා කියලා. දැන් එතකොට වෙනත් රටවලදී ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට කොහොමද මේ නීති තත්වයන් බලපාන්නේ ශ්‍රී ලංකාව රටක් විදිහට අත්සන් කළේ නැත්තම්?
ඔව් දිරුෂි, ඒ කියන්නේ ජාත්‍යන්තර යුධාධිකරණයකට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ගෙනියන්නට බැහැයි කියලා කියන්නේ රෝම ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අනුකූලතාවය දක්වපු නැති නිසා. මේ අවස්ථාවේදී මේ විදිහට මේ නඩු පවරන යෙදලා තියෙන්නේ රෝම ප්‍රඥප්තියට අනුකූලව හෝ ජාත්‍යන්තර යුධාධිකරණය සම්බන්ධයෙන් නෙමෙයි. මේක ඒ රටවල තියෙන ඒ දේශීය නීති අනුව තමයි මේ විදිහට මේ පැමිණිල්ල ගොනු කරලා තියෙන්නේ. ජාත්‍යන්තර යුධාධිකරණයකට ශ්‍රී ලංකිකයන්ව ගෙනියන්නට බැරි වුණාට ඒ අනෙකුත් රටවල තියෙන නීති වලට අනුව ඒ අයට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ඒ කාරණාව තමයි මේ විදිහට කොලොම්බියාවෙත් බ්‍රසීලයේත් පෙන්නුම් කරලා තියෙන්නේ. නමුත් ඔබ කිව්වා වගේ ජාත්‍යන්තර යුධාධිකරණයකට ගෙනියන්නට හැකියාව නැහැ. නමුත් එය එසේ තිබියදීත් අපි දන්නවා ලිබියාව වගේ රටවල් සම්බන්ධයෙන් දැන් ලිබියාවත් ශ්‍රී ලංකාව වගේම මේ ජාත්‍යන්තර යුධාධිකරණයට අනුකූලතාවය නොදක්වපු රටක්. නමුත් ඒ වුණාට ලිබියාවේ ගඩාෆි සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අනුමත කළා ලිබියාවට විරුද්ධව ඒ චෝදනා ජාත්‍යන්තර යුධාධිකරණයෙන් පරීක්ෂා කරන්නට පුළුවන් කියලා. ඒ අනුව ලිබියාව සම්බන්ධයෙන්ුත් විශේෂයෙන්ම ගඩාෆි සහ ඔහුගේ දරුවන් සම්බන්ධයෙන්ුත් ජාත්‍යන්තර යුධාධිකරණය ඒ පරීක්ෂණයක් පැවැත්වුවා. ඒක පවත්වන්නට හේතු වුණේ ආරක්ෂක මණ්ඩලයේ නියෝගය මත. ඉතින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ුත් ඒ විදිහට ක්‍රියා කරන්නට පුළුවන් ඉදිරි අනාගතයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ යම් කිසි විදිහක යෝජනාවක් සම්මත වුණොත් එහෙනම් ශ්‍රී ලංකාව මේකට අනුකූලතාවය දැක්වාද නැද්ද කියන කාරණාව මතුවෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවත් ජාත්‍යන්තර යුධාධිකරණයට රපූර්තු කිරීමේ ඒ අවධානම තියෙනවා.
ඔව්, ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ දැන් යම්කිසි රටක් යුධාධිකරණයකට අරගෙන යන්නට බෑ මේ සම්බන්ධ වන ප්‍රක්ෂප්තීන් වලට අත්සන් කළ නැත්තම්. ඉතින් යුධාපරාධ හා සම්බන්ධ වන චෝදනා වලට යටත් වීම හා සම්බන්ධ ඒ ප්‍රක්ෂප්තියට ශ්‍රී ලංකාව රටක් විදිහට අත්සන් කළ නැහැ. ඔබ කලින් සඳහන් කරපු ආකාරයට ආරක්ෂක මණ්ඩලයට මේ අත්සන් කරපු නැති රටවල් අරගෙන යන්නට ඉඩක් තියෙන්නේ. මා දන්න ආකාරයට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සමාජිකයන් පස් දෙනාගේම ඒකමතික අනුමැතිය ලැබුණොතින් විතරයි. අපි දන්නවා නිත්‍ය සමාජිකයන් පස් දෙනෙක් ඉන්නවා චීනය, රුසියාව, ඇමරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය කියන රටවල්. ඒකමතික තීරණයක් ලැබුණොතින් පමණයි නේද අමල් මේ ප්‍රක්ෂප්තියට අත්සන් කළ නැති රටකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ?
ඔව් දිලක්ෂ, ඇත්තටම මේ නිත්‍ය සමාජිකයන්ගෙන් එක්කෙනෙක්ගේ හරි නිෂේධ බලය පාවිච්චි කරලා පුළුවන් රටක් ජාත්‍යන්තර යුධාධිකරණයට ගෙනේම වැළැක්වීමට. අපි දැන් උදාහරණයකට ගත්තොත් චීනය ශ්‍රී ලංකාවට පක්ෂව හිටියොත්, එහෙම නැත්නම් චීනය විරුද්ධ වුණොත් ශ්‍රී ලංකාව යුධාධිකරණයකට ගෙන යාමට, එහෙනම් චීනයට පුළුවන් ඒ තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරලා ශ්‍රී ලංකාවට ඒ විදිහට චෝදනාවක් එල්ල කිරීම වළක්වන්නට. ඉතින් එවැනි දෙයක් සිදු වෙන්නට ඉඩකඩ තියෙනවා. නමුත් අපි බැලුවොත් ලිබියාව සම්බන්ධයෙන් ලිබියාවට චීනයයි රුසියාවයි බොහොම දැඩි ලෙස පක්ෂව සහ සහයෝගයෙන් කටයුතු කරපු රටවල් දෙකක්. නමුත් ගඩාෆිව යුද අධිකරණයට රපෝර්තු කරන අවස්ථාවේදී චීනයයි රුසියාවයි තමන්ගේ නිෂේධ බලය පාවිච්චි නොකරපු නිසා තමයි ඒ විදිහට ගඩාෆි පවුල ජාත්‍යන්තර යුද අධිකරණය ගෙන යන්නට ඉඩකඩ සැලැස්සුනේ.
දැන් උතුරු කොරියාව සම්බන්ධ වන කතාබහ තවදුරටත් මේ සතියේත් වර්ධනය වන තත්ත්වයක් පෙන්වුම් කරනු ලැබුවා. උතුරු කොරියාව සිදු කරන ලැබූ තවත් මිසයිල් අත්හදා බැලීමක් හේතුවෙන් ඔබට මතකයි අපි මීට කලින් සතිවලදී කිහිප වතාවක් කතාබහ කළා ආසියා පැසිෆික් කලාපයේ තියෙන ගුවාම් කියන ඇමරිකානු හමුදා මූලස්ථාන පිහිටවල තියෙන ඒ දූපතට යම්කිසි වූ මිසයිල් ප්‍රහාරයක් එල්ල කරනවා කියලා උතුරු කොරියාව තර්ජනය කළා තිබුණා. මේ සම්බන්ධව ඉතාමත්ම උණුසුම් වාතාවරණයක් තිබුණු වකවානුවක තමයි පසුගිය සතියේදී අපි මේ සම්බන්ධව කතාබහ කළේ. උතුරු කොරියාවේ ටිකක් අඩියක් පස්සට අරගෙනීම හේතුවෙන් මේ තත්වය සමතයකට පත්වීමේ ලකුණු පෙන්නුම් කරනු ලැබුවා තාවකාලිකව හෝ කියලා. ඉන් අනතුරුව මේ අඟහරුවාද වෙද්දි තවත් උණුසුම් කාරණාවක් එළියට ආවා. උතුරු කොරියාව මිසයිල් අත්හදා බැලීමක් සිදු කළා. ඒක ජපානයේ ඉහළ අහස උඩින් ගිය නිසා ජපානයේ දැඩි ලෙසින් කෝපයට පත් වෙලා තියෙනවා. උතුරු කොරියාවේ මේ ක්‍රියාකලාපය කලාපීය රටවල් වලට කොයි වගේ තර්ජනයක් එල්ල වේවිද කියන කාරණාව පිළිබඳව අපි මේ ළඟට කතා බහ කරමු. අමල්, ඇත්තටම මේ වෙනකොට ජපානයේ ප්‍රතිචාරය මොකක්ද? අවට කලාපීය රටවල් වල අවධානය මොකක්ද කලාපීය ආරක්ෂාව වෙනුවෙන්?
ඔව් දිලක්ෂ, ඇත්තටම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ වෙනකොට මේ අත්හදා බැලීම තරේ හෙලා දැකලා තියෙනවා. ඒ වගේම ජපානයේ මේ පිළිබඳ දැඩි විරෝධය පාලා තියෙනවා. මොකද ජපානයේ ගුවන් සීමාව ගුවන් පතේ උඩින් තමයි මේ මිසයිල් අත්හදා බැලීම කළා තිබුණේ. ඉතින් ඒ පිළිබඳ ජපානයේ තමන්ගේ දැඩි කෝපය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරලා තියෙනවා, හෙලා දැකලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් උතුරු කොරියාවට විරුද්ධව අලුත් සම්බාධක පැනවීමේ කතාබහක් තිබුණට ඇත්තටම මේ වෙනකොට පුළුවන් හැම සම්බාධකයක්ම පනවපු නිසා දැන් පනවන්න සම්බාධකයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් මේ නිසා මෙන්න තමයි විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ පිළිබඳ අවධානය යොමු කළා. මොනවද තව ඉදිරියට ගන්න පුළුවන් පියවර ගැන සාකච්ඡා කළා තියෙනවා. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් තමන්ගේ විරෝධය සහ කෝපය ප්‍රකාශයට පත් කළා. ඔහු කියා තියෙන්නේ අවුරුදු 30ක කාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව සමග සාකච්ඡා කරලා තියෙනවා. නමුත් කිසිම ප්‍රතිඵලයක් නැහැ. දැන් ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය කාලය ඇවිල්ලායි කියලා තමයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ තියෙන නොසන්සුන්තාව එහෙම නැත්නම් ඒ ආතතිය තවත් වැඩිවීමක් තමයි මේ අත්හදා බැලීමෙන් වෙලා තියෙන්නේ. ඔබ කිව්වා වගේම ඒ ගුවාම් දූපතට ප්‍රහාරයක් එල්ල කරනවා කියලා කිව්වට ඒ ප්‍රහාරය එල්ල කරන්නේ නැහැයි කියලා දින කීපයක් ඇතුළත තමයි මේ විදිහට ජපානයේ උඩින් මේ මිසයිල් අත්හදා බලලා තියෙන්නේ. මේ මිසයිල් කිලෝමීටර් 2700ක විතර දුර ප්‍රමාණයක් ගමන් කළයි කියලා කියනවා දිල්දුක්ෂි. ඒ වගේම පොළොව මට්ටමේ ඉඳලා කිලෝමීටර් 550ක උඩට මේ ගමන් කිරීමට හැකියාවක් තිබුණයි කියලත් ඔවුන් කියනවා. ඉතින් ඔවුන් ප්‍රකාශ කරන්නේ සාර්ථකව මේ මිසයිල් අත්හදා බැලුවා. දැන් මේ අනුව අවශ්‍ය නම් ඇමරිකාවේ සමහර ප්‍රදේශවලටත් මේ ප්‍රහාරය එල්ල කිරීමේ හැකියාව තියෙනවා කියලා.
ඔව්, දැන් මෙතනත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජපානය කියන්නේ යුද ශක්තිය අතින් ඉතාමත්ම ප්‍රබල රටක්. විශේෂයෙන්ම උතුරු කොරියාවේ ක්‍රියාකලාපයේ පිළිබඳව අවධානයෙන් සිටින අවට කලාපීය රටවල් විදිහට උතුරු කොරියාව මෙවැනි වූ මිසයිල් අත්හදා බැලීමකට සූදානම් වෙනවා නම් අවට රටවල් ඒ නොදැන සිටින්නට හැකියාවක් නැහැ. ඉතින් ඔවුන් දන්නවා මේක කොයි දිශානීතියටද එල්ල වෙන්නේ, කොයි රටවල් හරහාද මේ මිසයිල් යන්නේ, මොන වගේ කලාපයන් වලටද මේකේ තර්ජනය ඇතිවන්නේ. ඉතින් මේ තොරතුරු දන්නවා අවට රටවල්. ඉතින් එහෙම තියෙද්දි තමන්ගේ ගුවන් කලාපය උල්ලංඝනය කරමින් ඒ සිසාරා ගිය මේ මිසයිලයට ප්‍රති මිසයිල් ප්‍රහාරයක් එල්ල කරන්නට ජපානයට හැකියාවක් තිබුණේ නැද්ද කියන කාරණාවත් මතුවෙනවා නේද? ඇයි ජපානය ඇත්තට මේ වගේ ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණේ නැත්තේ?
ඔව්, එවැනි ක්‍රියාදාමයක් ගත්ත බවක් අපිට පේන නැහැ. නමුත් මීට කලින් ඇමරිකාවත් ජපානයේ ඇතුළතදී ඒගොල්ලෝ ස්ථානගත කර ප්‍රතිප්‍රහාර එල්ල කරන මිසයිල් පද්ධතියක්, ඒ පද්ධතියක් ක්‍රියාකාරීත්වයක් තිබිච්ච බවක් අපිට දැනගන්න නැහැ දිලුක්ෂි. ඉතින් මේ අවස්ථාවේදී ප්‍රශ්නයක් මතුවෙනවා, ඇයි ජපානයට බැරි වුණේ මේක ගුවනේදීම මේ මිසයිල් විනාශ කළ දාන්න කියලා? එහෙම සමහර විට ඒක වුණා නම් මේ ප්‍රදේශයේ ඒ කලාපේ යුදමේ තත්ත්වයක් ඇතිවීමේ අවධානමත් තිබුණයි කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් කුමන හෝ හේතුවක් නිසා ජපානයට හැකියාව තිබුණේ නැහැ තමන්ගේ ගුවන්පතය උඩින් ගමන් කරන මේ මිසයිල් බිම හෙලීමේ. ඒක ඔවුන්ගේ නොහැකියාව නිසාද නැත්නම් ඕනෑකමින් නොකර හිටියාද කියන කාරණා පිළිබඳ නිශ්චිත වශයෙන් අපිට තොරතුරක් තාම ලැබෙන්නේ නැහැ.
අපි ඊළඟට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය ආශ්‍රිතව ඇති වෙලා තියෙන මේ ගංවතුරු තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයට ලක් කරමු. හරිකේන් හාවි කියන මේ කුණාටුව හේතුවෙන් ඇති වුණු ගංවතුරු තත්ත්වයෙන් පුද්ගලින් විශාල සංඛ්‍යාවක් ආපදාවට පත් වෙලා කියලා තමයි මේ වෙනකොට දැනගන්නට තියෙන්නේ. අලුත්ම තත්ත්වය පිළිබඳව විමසා බලමු.
ඔව් දිලක්ෂ, ඇත්තටම මරණ සංඛ්‍යාව බලපුවාම යටත් පිරිසෙන් 33 දෙනෙක් මේ හාවි කියන කුණාටුව නිසා ඇතිවෙච්ච ඒ ජල ගැලීම් වලින් වගේ දේවල් වලින් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම 30,000ක විතර පිරිසක් ටෙක්සස් ප්‍රාන්තේ මේ වෙනකොට අවතැන් වූ කඳවුරුවල සහන ලබා දෙනවායි කියලත් වාර්තා වෙලා තියෙනවා. ඒකම දිලක්ෂ, මෙතන මේ ටෙක්සස් ප්‍රාන්තයට වෙච්ච හානිය පිළිබඳ අගෙයීමක් කරලා තියෙනවා නොයෙකුත් ජාත්‍යන්තර විශේෂඥයින්. ඉතින් ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 58කට වැඩි ප්‍රමාණයක්, සමහර ඇස්තමේන්තු වල තියෙනවා ඩොලර් බිලියන 75ක් විතර වගේ ප්‍රමාණයක් කියලා. ඉතින් අපි ඇත්තට බැලුවොත් මේක සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අවුරුද්දක දළ ජාතික නිෂ්පාදනය වගේ ප්‍රමාණයක හානියක් ටෙක්සස් ප්‍රාන්තයේ පමණක් සිද්ධ වුණායි කියලා තියෙනවා. ඉතින් දශක ගානකට පස්සේ ඇතිවෙච්ච ලොකුම ස්වාභාවික ව්‍යසනයේ හැටියටත් මේක හඳුන්වන්න පුළුවන්. අතරම පහුගිය සතවර්ෂ දෙකේදී ඇතිවෙච්ච විවසනයන් එක සසඳපුවාම 9 වෙනි තැනට විතර වගේ තියෙනවා කියනවා වෙච්ච දේපල හානිය පමණක්. ඉතින් ඒ අතින් බලපුවාම තාමත් කුණාටුවෙන් ඇතිවෙච්ච ඒ විපාක තාමත් ඒ ප්‍රදේශවලට ඒ අත්විඳිමින් තියෙනවා.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු දකුණු ආසියාතික කලාපයේ ගංවතුර තත්ත්වය පිළිබඳව. ඔබට මතකයි අපි මේ පිළිබඳව කලින් සතිවලදී කතා බහ කළා. නේපාලයේ, බංග්ලාදේශයේ සහ ඉන්දියාව ආශ්‍රිතව මේ මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතිවුණු ගංවතුර තත්ත්වය පිළිබඳව මෙහි අලුත් තත්ත්වය මොකක්ද?
ක්ෂේත්‍ර මේ මෝසම් වැසි නිසා ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය කියන ප්‍රදේශවල මේ පහුගිය සති දෙකට 1200කට ආසන්න පිරිසක් දැන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මිලියන ගාණක් ජනතාව අවතැන් වෙලා තියෙනවා. ඉතින් අපිට දැනගන්න තියෙන විදිහට මිලියන 20ක විතර වගේ ජනගහනයක් මේ රටවල් තුනේ තවමත් අවතැන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තට අපි බලපුවාම මේ ඇමරිකාවේ ජල ගැල්මෙන් ඇතිවෙච්ච හානියත් දකුණු ආසියාවේ එකත් බලපුවාම අතිවිශාල සංඛ්‍යාවක් අපේ කලාපේ දකුණු ආසියාවේ මේ විදිහට අවතැන් වෙලා තියෙනවා. විටින් විට මෝසම් වැහි නිසා මේ කලාපේ අපිට මේ විදිහට හානි වෙනවා. නමුත් වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් මේ අවුරුද්දේදී විශේෂයෙන්ම මේ රටවල් තුන ආශ්‍රිතව අතිවිශාල ජීවිත හානියක් සිද්ධ වෙලා තියෙනවා.
හොඳයි අමල්, අපි ස්තුතිවන්ත වෙනවා මේ සතියේත් ලෝකයේ උණුසුම් තත්ත්වෙත් සමීප කරන්න. අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව AFP මාධ්‍යාලයේ අමල් ජයසිංහ මහතායි අදත් අපේ කතාබහට එකතුනේ. අමල්, අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා හමු වෙමු.
ආයිබෝවන්. ආයිබෝන් දිලුක්ෂි.